කරු වජිර අබේවර්ධන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා 9 වෙනි පාර්ලිමේන්තුවට තීරණාත්මක අවස්ථාවක අපේ පක්ෂේ නායකතුමා, ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අවස්ථාවක් ලබා දීම ගැන ඇත්ත වශයෙන් අගමැතිතුමා ප්‍රකාශයක් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් මම හිතනවා විජේදාස රාජපක්ෂ මහත්තුමා කිව්වා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම කුමක්ද කියලා. එකක් තමයි මූල්‍යයට තිබෙන වගකීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය මේ සභාව තුළ උල්ලංඝනය වී තිබීම ගැන මම හිතනවා සමස්ත මහජන නියෝජිතයන් කනගාටුවට පත්විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියේ සඳහන් වන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේය. ඒ වගේම මම දැක්කා අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට සිටියේදී එතුමා අප්‍රේල් මාසේ 2022 අප්‍රේල් 19 එතුමා සඳහන් කරනවා හැන්සඩ් වාර්තාවෙන් මයි කතාව ආපහු කියවන්න නියෝජ්‍ය කතානායකතුමාගේ දැනගැනීම සඳහා. ගරු කතානායකතුමනි, ඔබතුමා එකක් ගැන කතා කළා. අද මේ ඇතිවෙල තිබෙන තත්ත්වය ගැන වග කියන්න ඕනේ කවුද? රුපියල පාකලේ කවුද? මේ රට බංකොලොත් භාවයට ගිරිච්චේ කවුද? මම කියපු දේවල් අපට පාර්ලිමේන්තුවේදී යෝජනා හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් මම කියන්නේ මේ සම්බන්ධයෙන් නීතියක් ගෙන එන්න ඕනේ කියලා. මම හිතනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාම කනගාටුවට පත්විය යුතුයි. මේ රට බංකොලොත් කිරීමට කාටද බලයක් තිබෙන්නේ? උදාහරණයකට ගත්තහම 2021 අයවැය ඉදිරිපත් කළා. රජය කියලා තිබුණා කොහොමද ආදායම ලැබෙන්නේ, කොහොමද ණය ගෙවන්නේ කියන එක 2021 අයවැය කියලා තිබුණා. 2021 අයවැය කියලා තිබුණා බිලියන 6.1ක් ණය ගෙවන්න තිබෙනවා. ඒ සඳහා ආදායම් වෙන මාර්ග කියලා තිබුණා. ඒ ආදායම් මාර්ග නොලැබුණා නම් ඊළඟට කළ යුතු දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කළ තිබෙනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ප්‍රධාන වගකීම තමයි මූල්‍ය පිළිබඳ වගකීම. ඒක තමයි මේ අයවැය ඉදිරිපත් කරන්න, නැවත අයවැයක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. අපේ පාර්ලිමේන්තුවේ අපේ වගකීම අපි පැහැරහැරීම නිසාද? එසේ නොමැතිනම් වෙනත් අය කළ වරදක් අප පිට පැටවීම නිසාද මේ කාරණේ සිදු වුණේ කියලා සොයා බැලිය යුතුව තිබෙනවා. 2021 අයවැය සඳහන් වූ බිලියන 6.1ක් ගෙවීමට ණය තිබුණා. බිලියන 3ක් ගෙවලා තිබුණා අප්‍රේල් 8 වෙනිදා වෙනකොට. එතකොට අපිට ඒ රජය ගැන අවිශ්වාසයක් තියාගන්නවද නැද්ද කියලා අපි තීරණය කරන්න ඕන. තව බිලියන 3යි දෙසැම්බර් 31 දක්වා ගෙවන්න තිබෙන්නේ. අප්‍රේල් මාසේ 8 වෙනිදා ගෙවන්න තිබුණා ඩොලර් මිලියන 70ක් චීන ණයක්. ඒක අප්‍රේල් 12 වෙනිදා ගෙවන්නේ නැහැ කියලා තීරණය කළා. ඒ තීරණය ගන්න බලයක් නැහැ. බලයක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 150 උල්ලංඝනය වෙලා තිබෙනවා. 151 සඳහන් වෙනවා යම් කිසි විදියකට එවැනි මුදල් ගෙවීමක් සිදු කිරීමට අපෝසත් වුණා නම් ඊළඟට කළ යුතු දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151 වගන්තිය කියලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151 වගන්තියේ මෙහෙම කියනවා. 149 ව්‍යවස්ථාවේ කවර විධානයක් ඇතත් අනපේක්ෂිත හදිසි වියදම් සඳහා මුදල් සැපීම පිණිස අවිනිශ්චිත අවස්ථා අරමුදලක් නීතියෙන් පිහිටවීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය. දැන් පාර්ලිමේන්තුවට මේ තිබෙන බලය අයිතු ලෙස පාවිච්චි කරාම අපි 225 දෙනාම ලැජ්ජාවට පත් වෙන්න ඕන. මොකද අපේ ප්‍රධාන අරමුණ තමයි මූලයට තියෙන වගකීම. දැන් 151 කෙනි වගන්ති උල්ලංඝනය වෙලා තිබෙනවා. එහෙනම් එදා මේ තත්ත්වය පාර්ලිමේන්තුවට වාර්තා කළා නම් එහෙනම් පාර්ලිමේන්තුව සිංහල අවුරුද්ද කියලා නැහැ. අපි ඔක්කොම රැස් වෙයි. ඔබ හිටපු අය රැස් වෙලා ඔබ තීරණය කරයි රට බංකොලොත් කරන්නේ නැහැ. අද කරන ක්‍රියාවලිය එදා කරනවා කියලා. හයිට්ස් එකට හොයා ගන්නවා කියලා ඉන්වෙස්ටර් කෙනෙක්. ලංකා හොස්පිටල් එකට ඉන්වෙස්ටර් කෙනෙක් හොයා ගන්නවා කියලා. බංකොලොත් වල තියෙන වෝටර් බෝඩ් එකට, ලංකා විදුලිවල මණ්ඩලයට, ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්වෙස්ටර්ස්ලා හොයා ගන්නවා කියලා. අද කරන වැඩේ එදා කරන්න තිබුණා. එතකොට එදා ඒ වැඩේ නොකර රට බංකොලොත් කිරීමට බලය කාටද තිබුණේ? රට බංකොලොත් කිරීමේ බලයක් මුදල් අමාත්‍යාංශයට නැහැ. රට බංකොලොත් කිරීමේ බලයක් මහ බැංකුවට නැහැ. එහෙනම් එවැනි බලයක් නොමැති දෙයක් ඉෂ්ට කරාම සියලු දෙනා සද්ද නැතුව ඉන්නවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒකට දඬුවම් විදිනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා. ඒගොල්ලන්ගේ ගෙවල් පුච්චන්නේ මහජනයාගේ හිතේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රට බංකොලොත් කරා කියලා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රට බංකොලොත් කරේ නැහැ. එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් සිදු වෙලා තිබෙනවා. මට දැනගන්න ලැබුණා ඊයේ මේ සභාවේ ඇවිල්ලා කරුණු පැහැදිලි කරා කියලා මුදල් අමාත්‍යංශ සහ නිලධාරී. ඒ අයට තිබ්බනේ අප්‍රේල් මාසේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට කැඳවලා කියන්න තිබුණා රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න කියලා. එහෙනම් මේ මුළු පාර්ලිමේන්තුවම මුදල් අමාත්‍යංශයක් වෙලා එදා තීරණ ගනී. එතකොට මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයන්ගේ එල්සි උස්සල පොළොවේ ගැහුවේ කවුද? මේ මන්ත්‍රීවරුද? නෑ. එහෙනම් අපිට අද මං හිතනවා කල්පනාවෙන් මේ ප්‍රශ්න දිහා බැලිය යුතුව තිබෙනවා. මේ ප්‍රශ්නය රට බංකොලොත් කියලා එවැනි පණිවිඩයක් දෙන්න පාඩද බලයක් තිබුණේ. කවුද එහෙම කළේ? එහෙම කළාට පස්සේ කවුරු හරි කියනවා නම් අප්‍රේල් 16 වෙනිදා අනුමැතියක් ගත්තා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හැලු කළා. අප්‍රේල් 16 එහෙම බලයක් නෑ. එහෙනම් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට එන්න ඕනේ. 148 අසාර්ථක වුණා නම්, 149 අසාර්ථක වුණා නම්, 150 අසාර්ථක වුණා නම් 151ට එන්න ඕන. එතකොට ඒක කළා ඉවර වෙලා එතකොට මේ මහජන නියෝජිතයන්ගේ ගෙවල් පුච්චගෙන ඊට පස්සේ කියනවා අපි වැරදිකාරයෝ කියලා. ඒ නිසා මම හිතනවා පුළුවන්
හරන් ගරු මන්ත්‍රීතුමා
ස්තුතියි. ඔබතුමා මේ කතා කරන්නේ නිවාඩ් කබ්‍රාල් හිටපු අධිපති ගැනද?
කතා කරන්නේ මට අදාළ නැහැ නිවාඩ් කබ්‍රාල්ද හිටපු ලක්ෂ්මන්ද කවුද කියන එක අදාළ නැහැ. කවුරු කරත්
මට
අදාළ නැහැ කවුද කියලා. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තුවේ 225 දෙනා ගියතුකම තමයි මේ ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලන එක. මේ ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලලා රටට කියන්න ඕන පාර්ලිමේන්තුව නොදැනුවත්ව රට බංකොලොත් කරා කියලා. දැන් මට ආරංචියක් ලැබිලා තියෙනවා පිටු 22 කැබිනට් පත්‍රිකාවක් හදාගෙන යනවා. මොනවටද? විච්ච වැරදි වහගන්න. ඒ නිසා කරුණා කළා කවුරු වැරද්ද කළත් මෙවැනි වැරදි නැවත සිදු නොවන්න වග බලා ගත යුතුයි. මේ අයවත් නැත්තම් කුමක් සිදු වෙයිද දන්නේ නැහැ. අපි කල්පනා කරන්න ඕන වෝටර් බෝඩ් එක වගේද මුදල් අමාත්‍යාංශය කියලා, පෙට්‍රෝලියම් එක වගේද සෙන්ට්‍රල් බැංක් එක කියලා. එතකොට කවුරු හරි හිතනවා නම් ඒ ආයතනවල ඉන්න අය අපි තමයි පාලකයෝ කියලා මම හිතන එක බරපතල වැරද්දා. ඒ නිසා මම කැමති විශේෂ අවධානයක් යොමු කරන්න නියෝජ්‍ය කතානායකතුමනි, බලන්න මේ මම සිංහල පරිවර්තනය හැන්සාට් ගත කරලා තියන්නම්. ෆෙඩරල් රිසර්ව් පද්ධතිය පිළිබඳ විශ්ලේෂණය. ෆෙඩරල් රිසර්ව් පද්ධතිය මගින් මහජන සුභසිද්ධිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමටත් ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහාත් ප්‍රධාන කාර්යයන් පහක් ඉටු කරනු මේ ජාත්‍ය මේ ඇමරිකාව කරන රාජකාරී. ෆෙඩරල් රිසර්ව් පද්ධතිය යනු ඇමරිකානු මහ බැංකුවයි. ඒ ඇමරිකානු ආර්ථිකයේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමටත් මහජන සුභසිද්ධිය උදෙසාත් ප්‍රධාන කාර්යයන් පහක් ඉටු කරයි. 1. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම, උපරිම සේවා නියුක්තිය පවත්වා ගැනීමටත් භාණ්ඩවල ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීම සඳහාත් මධ්‍යස්ථ දිගුකාලීන පොලියනුපාත පවත්වා ගැනීම උදෙසාත් ක්‍රියා කිරීම. දෙවැනි කාරණේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය ක්‍රියාකාරී අධීක්ෂණය තුලින් පද්ධතියම අවදානම් අවම කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කටයුතු කිරීම. තුන්වැනි කාරණය තනිතනි මූල්‍ය ව්‍යාපාරවල සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම, එම ව්‍යාපාරවලින් මූල්‍ය පද්ධතිය වන බලපෑම අධීක්ෂණය කිරීම. හතර ගෙවීම් සහ නිරවුල් කිරීමේ පද්ධතිය ආරක්ෂාව සහ ඵලදායිතාවයේ ප්‍රවර්ධනය කිරීම. බැංකු ක්ෂේත්‍රයේ සේවාවන් හා ඇමරිකානු රජයේ ඩොලර් ගණදෙනු හා ගෙවීම් හරහා සිදු කරනු ලබයි. ඊළඟ වැදගත් වාක්‍ය පාරිභෝගික ආරක්ෂාව සහ ප්‍රජා සංවර්ධනය වැඩිදියුණු කිරීම පාරිභෝගිකයන්ගේ ඉලක්ක කරගත් අධීක්ෂණය හා පර්යේෂණ අලුතෙන් මතුවන පාරිභෝගික ගැටලු සහ නව ප්‍රවණතා පිළිබඳ පර්යේෂණ හා විශ්ලේෂණ, ප්‍රජා ආර්ථික සංවර්ධන වැඩමුළු සහ පාරිභෝගික නීති රීති පාලනය කිරීම. දැන් බලන්න
කාලය අවසන් වෙනවා ගරු මහත්මයා. හා බොහොම සිතේ අපේ කෝකිලා මහත්මගේ වෙලාව ඔබතුමාට හම්බෙන්න.
කේන්ද්‍රගත බැංකුකරණය කෙරෙහි ඇමරිකානු ප්‍රවේශය, ෆෙඩරල් රිසර්ව් පනතේ නිර්මාතෘවරුන් තනි මහ බැංකු සංකල්පය එකහෙලා ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට මහ බැංකු පද්ධතියක් හඳුන්වා දුන් අතර එහි කැපී පෙනෙන ලක්ෂණ තුනක් සඳහන් කළ තිබෙනවා. එක මධ්‍යම පාලන මණ්ඩලයක්, දෙක විමධ්‍යගත නොවූ රිසර්ව් බැංකු 12කින් සමන්විත මේ උපද්ධතියක්, තුන පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ ලක්ෂණවල එකමුතුවක්. ෆෙඩරල් රිසර්ව් පද්ධතියේ සමහර කොටස් පෞද්ගලික අංශයේ ආයතන හා සමාන ලක්ෂණ පෙන්නුම් කළද ෆෙඩරල් රිසර්ව් ආයතන ස්ථාපනය කරනු ලැබී මහජන සුභසිද්ධිය උදෙසාය. අධිපති මණ්ඩලයේ ෆෙඩරල් රිසර්ව් බැංකු සහ ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුව අධිපති මණ්ඩලය ෆෙඩරල් රජයේ ආයතනයක් වන අතර කොංග්‍රසයට වාර්තා කරන එවෙන්ම ඊට එකඟවන ආයතනයකි. තවද ඒ පද්ධතියට සාමාන්‍ය මඟ පෙන්වීමක් සිදු කරන අතර අනෙකුත් රිසර්ව් බැංකු 12 අධීක්ෂණය කරයි. කොංග්‍රස් ෆෙඩරල් රිසර්ව් පද්ධතිය සහ එහි ආයතන අධීක්ෂණය කරයි. අධිපති මණ්ඩලය ෆෙඩරල් ආණ්ඩුවේ ස්වාධීන ආයතනයකි. ෆෙඩරල් රිසර්ව් බැංකු ෆෙඩරල් රිසර්ව් පද්ධතියේ මෙහෙයුම් හස්තේ වන අතර අධිපති මණ්ඩලයෙන් අධීක්ෂණය කරනු ලැබේ. ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටු අධිපති මණ්ඩලයේ සාමාජිකයන් හා රිසර්ව් බැංකුවල අධ්‍යක්ෂකවරුන්ගෙන් සමන්විත වේ. අධිපති මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුවේ අධ්‍යක්ෂකවරයා වේ. පද්ධතිය ඇතුළත මෙහෙයුම්වලදී සමහර වගකීම් ජනාධිපතිවරයා විසින්, සෙනත් මණ්ඩලයේ අනුමැතිය පරිදි පත්කරන වොෂින්ටනයේ මහ බැංකු අධිපති මණ්ඩලය හා ෆෙඩරල් රිසර්ව් බැංකු හා ශාඛා අතර බෙදී යන අතර එය රටපුරා ෆෙඩරල් රිසර්ව් පද්ධතියේ මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරයි. ෆෙඩරල් රිසර්ව් පද්ධතිය විධායකයා හා කොංග්‍රසයේ නිලධාරීන් හා නිරන්තර සාකච්ඡා පවත්වනු ලබන අතර එහි තීරණ ක්‍රියාත්මක කරනු ලැබේ. මේ මම කිව්වේ ලංකාවේ විච්ච වැරද්දට තියෙන විසඳුම. දැන් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය තමයි ජනාධිපතිතුමා රාජාසන කතාවේ පැහැදිලි කරේ. දැන් අපේ පාර්ලිමේන්තුවේ සිදු නොවන එකක් තමයි මූල්‍ය පාලනය සිදු කරන්නේ නැහැ. මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇරලා ඒක කියනවා වෙන වෙන අයට අයිති කියලා. වෙන කාටවත් අයිති නැහැ නීතිය. නීතියෙන් ජනාධිපතිතුමාට අයිති නැහැ. නීතියෙන් වෙන කිසි කෙනෙකුට අයිති නැහැ. නීතියෙන් කෙටි කාලයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයිති වෙනවා පාර්ලිමේන්තුව විසිරවල තියෙන අවස්ථාවෙදී. ඒකෙත් සීමාවල් පනවලා තිබෙනවා. දැන් බලන්න 27 වගන්තිය තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටියට පැහැදිලි කරේ. 27.1 මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයීමේ මූලධර්ම රාජාසන කතාවේදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේය. දැන් 27 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති සහ මෙහෙයීමේ මූලධර්මවල අවසාන වාක්‍ය ඔබත් මමත් කවුරුවත් වාකියන්නේ නැහැ. එහෙනම් මේකට තමයි ජාතික එකගතාවයක් අවශ්‍ය කරලා තිබෙන්නේ. බලන්න 27 අවසාන වාක්‍ය කරත් එකයි නොකරත් එකයි මුකුත් කරන්න බෑ දේශපාලඥයන්ට. කිසි දෙයක් කරන්න බෑ. මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන නීතියෙන් කිසිම අයිතියක් නොපැවරෙන්නේය. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේය. තවද මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකරණයක් හෝ මගින් ක්‍රියාත්මක කරවාගත නොහැකිය. එම විධානවලට අනුකූලව පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර වූ අධිකරණයක හෝ විනිශ්චය අධිකරණයකට ඉදිරිපත් කළ නොහැකිය. එනම් පාර්ලිමේන්තුවේ ඉඳ අපි ප්‍රතිපත්ති කියන්න පුළුවන්. කරත් එකයි නොකරත් එකයි මොනවත් කරන්න බෑ. ඒ නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගට කියන්නේ අපි ජාතික එකඟතාවයකට එමු. කාටවත් මැජික් තියෙන්න බෑ. කාටවත් රහස් තියෙන්න බෑ. රට බංකොලොත් කියන තැන්ට පත් කරේ ඔබ අපි නෙමෙයි. ඔබ අපි නොදැනුවත්ව වෙන කණ්ඩායමක් කළේ. ඒකේ වගකීම අපේ පිටපටවල තියෙනවා. ඒක වැරදි. දැන් බලන්න අපි කියනවා නම් වෝටර් බෝඩ් එකේ පරිවැඩි කියලා. අපි කියනවා නම් පෙට්‍රෝලියම් එකේ පරිවැඩි කියලා. අපි කියනවා නම් යාලංකායක බංකොලොත් කියලා. ඒ කියන්නේ මුදල් අමාත්‍යංශයත් බංකොලොත්. ඒ කියන්නේ මහ බැංකුවත් බංකොලොත්. ඒ නිසා මම හිතනවා මෙවැනි තත්ත්වයක් රටේ ඇති වුණාම වැදගත් වගකීම තමයි සියලු දෙනා එකතු වෙලා කතා කරලා තීරණයකට එන එක. මැජික් තියෙන්න බෑ. දේශපාලන පක්ෂවලට ඇවිල්ලා
මිනිත්තු දෙකක කාලයක් ගත
තප්පර කිපයක් දෙන්න දේශපාලන පක්ෂවලට ඇවිල්ලා මැතිවරණවලදී අරක දෙන්නම් මේක දෙන්නම් කියන්න බෑ. එහෙනම් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වගන්තියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 149 150 151 උල්ලංඝනය වීම ගැන අපි 225 දෙනාම ලැජ්ජාවට පත්විය යුතුයි. අපි 225 දෙනාම ලැජ්ජාවට පත්විය යුතුයි. කවුරු හරි මෙතන ඉන්න අය කියනවා නම් ඒ බලය වෙන කාට හරි තියෙනවා කියලා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ කියලා අපි දැනගත යුතු තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ රටේ වෝටර් බෝඩ් එක ගැන හොයනවා වගේම මේ රටේ පෙට්‍රෝලියම් එක ගැන හොයනවා වගේම මේ රටේ ප්‍රධානම සේවිතු ස්ථානයේ තමයි මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් ලෝකෙ අනිත් රටවල් වලට නොගැලපෙන කරන ක්‍රියාවලිය සොයා බැලිය යුතුව තිබෙනවා. එය නිවැරදි කළ යුතුව තිබෙනවා. එය ඉටු නොවීම පාර්ලිමේන්තුවේ 225 දෙනාම මම හිතනවා අවඥාවට ලැජ්ජාවට පත්විය යුතුයි. ඒ නිසා මම මීට වැඩිය කරුණු කියන්නේ නැහැ. මට විනාඩි කීපයක් මෙතුමගෙන් ලබා දෙනවා. ඔව්. මයිදානේ වාසුදේව නානක්කර මැතිතුමා කියපු කාරණේට මම කැමැති පිළිතුරක් දෙන්න. 1895 ඇමරිකාවේ මහ බැංකුව ක්‍රියා කරපු විදිය තිබිච්ච ප්‍රශ්න නිසා ඒ බැංකු ක්‍රමය වෙනස් කළා. 1912-15 වෙනකොට වෙන බැංකු ක්‍රමයක් ඇමරිකාව ඉදිරිපත් කළා. එතකොට ලෝකේ අපි IMF එකේ නම් වැඩ කරන්නේ. අපි ලෝකේ රටවල් 180ක් IMF එකත් එක්ක වැඩ කරනවා නම් ඇයි ශ්‍රී ලංකාව IMF එකත් එක්ක වැඩ කරාම ඇති ප්‍රශ්නේ? ඔබතුමයි මමයි මිත්‍රයෝ. හැබැයි මම කියන්නේ ඔබතුමත් ඒකට එකඟ වෙන්න තියෙනවා. ඔබතුමා එහෙම නැත්තම් කියන්න ඕන ලංකාවේ කොහොමද පෙට්‍රල් දෙන්නේ? කොහොමද ඩීසල් දෙන්නේ? කොහොමද භූමි තෙල් දෙන්නේ? කොහොමද කන්න දෙන්නේ? ඔබතුමා ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට ඔබතුමා කියන එක පිළි අරගෙන අපි පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඔබතුමා කියන විදිහට දෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම ඊට වඩා පිළිතුරු දෙන්න යන්නේ ඒ සම්බන්ධයෙන්. ඒ නිසා අපි විශේෂයෙන් එක කාරණයක් නියෝජ්‍ය කතානායකතුමනි මතක තබා ගත යුතුයි. ඇත්තටම බලයක් නැති ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙලා තිබෙනවා. ඒක ගැන ජනාධිපතිවරයා මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා තිබෙනවා. හැබැයි ඒ ගැන වෙනත් අය ඉදිරිපත් වෙලා ක්‍රියා නොකරන බව පේනවා. ඒ නිසා අද මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයන් අසාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් කළේ මන්ත්‍රීවරු නෙමෙයි.
ගරු පිල්මාසල් සරත්තන්සේක මැතිතුමා.
ගරු ඇමැතිතුමා, ඔබතුමා ඇමරිකාවෙන් උදාහරණ කියලා පෙන්නනවා. ඇමරිකාව කියන්නේ විශාල ආර්ථිකයක් තියෙන ඒක බුද්ධල ආදායම ඩොලර් 50,000ක් තියෙන රටක්. ඒ රටවල් වල කරනේවා බලන් ඉඳලා ඒවා මෙහෙ කරන්න පුළුවන්ද? මේ රට දැන් හිඟන රටක් වෙලා තියෙන්නේ.
කොහොමද ඔබතුමා?
එකන්ද වෙලාවල් නාස්ති කරන්න එපා.
බට උත්තරය දෙන්න පුළුවන්. හරිද? නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ අපි කල්පනාවෙන් මේ ප්‍රශ්නේ දිහා බැලිය යුතුව තිබෙනවා. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුවට හැල්ලුවට ලැජ්ජාවට පත් කළා තිබෙනවා අපෙන් අහන්න නැතුව. දැන් කාට හරි කියන්න පුළුවන් ඔව් අප්‍රේල් මාසේ 16 ඇහුවා කියලා. මේ මන්ත්‍රීතුමාලට කිව්වටන් නොනගතේට එන්න කියලා. නොනගතේට ඔක්කොම එනවා. ඇවිල්ලා රටට තරදරයක් කියලා කිව්වනම් අපේ දක්ෂ මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරයි මෙන්න මාර්ගය. මේක බංකොලොත් කරන්න එපා. එතකොට යම් කිසි කෙනෙක් කියනනම් මේක සොෆ්ට් ඩිෆෝල්ට් එකක් කියලා. මම හිතන්නේ මොලේ පරීක්ෂා කරගත්තොත් හොඳයි. මොකද මම ඔබතුමාගෙන් ණයක් කරන් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මම ඒක ඉල්ලන්න කලින් කෝල් එකක් ගහලා කියනවා එන්න එපා ඉල්ලන්න කියලා. ඔබතුමා විල ගෙදෙට්ට තට්ටු කරනවා. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕනේ. මේ වැරද්ද කළා. කාගෙන් අහලාද කරේ? කවුද මේකට වග කියන්න ඕනේ? මේකට වග කියන්න ඕන අය වග කියන්න ඕනේ. මේකට පාර්ලිමේන්තුවේ 225 වග කියන්න ඕනේ නැහැ. මේක නීති විරෝධී. මේක නීතියට පටහැනි. ලෝකෙ වෙන රටක කළා නම් මේ අයට විරුද්ධව අවශ්‍ය පියවර ගන්න ඕනේ. එහෙනම් ශ්‍රී ලංකාවත් පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. මේ සම්බන්ධයෙන් සොයා බලලා මේ සම්බන්ධයෙන් තේරිකාරක සභාව පත් කළා. කවුද එහෙම කරේ? කවදද එහෙම කරේ? කාගෙන්ද ඇහුවේ? කවුද අනුමැතිය දුන්නේ? පාර්ලිමේන්තුවයි අනුමැතිය දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නේ නැත්තම් ඒක බරපතල ඛේදවාචකයක් හැටියටයි මට නියෝජ්‍ය කතානායකතුමනි සඳහන් කරන්න තිබෙන්නේ. පුළුවන් අහන්න
ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා කිව්වා පළවෙනි එක ඇවිල්ලා කවුද මේ අය පත් කළේ කියන එක. ඒකටත් වාකීමක් තියෙන්න පෑනේ. දෙවෙනි එක ඇවිල්ලා ඔබතුමා කිව්වා මේක වහන්න පත්‍රිකාවක් හදාගෙන යනවා කියලා. මම කැමති අහන්න කවුද මේ පත්‍රිකාව හදන්නේ කියලා.
මම ඒක ඔබතුමාට හම්බුනම දෙන්න පත්‍රිකා පිටපත. ඒ නිසා මම නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණේ ගැන අවධානය යොමු කරේ. මේ අයවැය තුලත් මේකනම් ක්‍රියාදාමී, මේකනම් මුදල් අමාත්‍යාංශය, මේකනම් මහබැංකුව. එතකොට මේකත් අමාරු වෙටෙන්න පුළුවන්. මම දැක්ක ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක සඳහන් වෙනවා. මොකද්ද කියන්නේ? ඇතැම් නිලධාරි ගැන කියලා කියනවා මේ අය රජයේ නොමග යවීම සඳහා කටයුතු කර ඇත. මේ අය රජයේ නොමග යවීම සඳහා කටයුතු කර ඇත. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සමහර පුජ්‍යලයෝ ගැන කියනවා. මම මෙතන නම් කියන්න කැමති නෑ. නම් කියන්න ඕනේ ඒ අය ඉන්න තැනකදී. ඒ නිසා ඔබ අපි සියලු දෙනාම මේ ගැන දැඩි අවධානයක් යොමු නොකළොත් අපිට ලැබෙන අයවැය තුලින් මං හිතනවා අපි නෙවෙයි වග කියන්නේ, වෙන අයගේ වගකීම බාර අරගෙන මේකේ නරක කොටස අපේ පිට පටවනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ මං හිතන්නේ ඒ අය ලබන වැටුප් ලබනවා කියලා. ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. දැන් නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවුරුදු 3ක් වැඩ කරාම 110ක පෙන්ෂන් එකක් හම්බ වෙනවා. දැන් වෙන ආයතනයක මේක කළොත් දැන් වෛද්‍යවරේ බේත් සැපයුවොත් එයා ඉන්ටරික් ඩිස්මිස්. එතකොට අපිට බලන්න තියෙනවා මේවා ගැන සුවබැලිය යුතුව තිබෙනවා. ඔබ බැඳී ඉන්නේ මහජනතාවට මිසක් මුදල් අමාත්‍යාංශයට හරි මහබැංකුවට නෙමෙයි. ඔබ බැඳී ඉන්නේ මහජනතාවට. ඒ නිසා මේ කාරණා ටික මතු කරේ සියලු දෙනාගේ අවධානය යොමු කළා. මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ තියෙන අයවැය සාර්ථක කරගන්න නම් මේ නීති පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. මේ නීති පද්ධතිය තියෙන වෙනස්කම් කළ යුතුව තිබෙනවා. ලෝකේ රටවල් වෙනස් වෙලා, ලෝකේ රටවල් මහබැංකු වෙනස් වෙලා, ඇමරිකාවේ මහබැංකු 9ක් ප්‍රධානතම මහබැංකුවක් ඒවයින් දෙන නියෝග අනුව ඒ රටවල් ලෝකෙ ඉස්සරහට ගිහිලා තියෙනවා. එතකොට අපේ රටේ මේ ගැන දැඩි අවධානයක් පාර්ලිමේන්තුව යොමු කළ යුතුයි කියලා නියෝජ්‍ය කතානායකතුමනි මතක් කරන්න කැමති. වෙන අපි අනවශ්‍ය දේ කතා නොකර අපේ බලය පාවිච්චි කරමු. අපේ බලය ක්‍රියාත්මක කරමු. අපේ බලය ක්‍රියාත්මක කළා රට හරි මඟට ගෙරියන්න මේ අයවැයෙන් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කැමති. අපි සියලු දෙනා එකතු වෙලා කළ යුතු වැඩක්. අපි කාටවත් වෙන් වෙලා කරන්න බෑ. අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒකයි කිව්වේ, ඔබ සියලු දෙනාගේම සහයෝගය අපිට ඕන. ඔබ 175 දෙනෙක්ගත් උදව් කරනවා නම් තමයි මේ වැටුණු රට ගොඩ ගන්න පුළුවන්. වෙන මාර්ගයක් නැහැ. පස්සේ දේශපාලනේ බෙදා ගන්න. හැබැයි රටක් බංකොලොත් කියලා සීලෙක් ගැහුවට පස්සේ ඒ බංකොලොත් භාවයෙන් මුදව ගන්න ඔබ හැම කෙනෙක්ම සහයෝගය දී යුතුව තිබෙනවා. එකිනෙකාට අපි බැන ගන්න එපා. මම ඔබටත් ඔබ මටත් බයින් එපා. අපි හරියට විච්ච වැරද්ද නිවැරදි කර ගනිමු කියලා ප්‍රකාශ කරමින් මන්නේ යන්න
වෙනවා. බවන් සිතේ ගරු මැතුනේ. මේ ළඟට ගරු ඉම්තියාස් බාකේ මාකේ මැතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා. හෝඩර් ප්ලේස් ගරු හේසා විතානගේ මන්තුමා මුලාසෙන්ද.
ගරු සභාපතිතුමනි, මම කැමැති මගේ අද මේ අතුරු අයවැය පිළිබඳ කරන කතාව බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන චර්චිල් මහත්මයාගේ කියමනකින් ආරම්භ කරන්න. එතුමා කිව්වා වරක් ප්‍රසිද්ධ කියමනක් මේක, "Never let a good crisis go to waste" කියලා. අර්බුදයක් සහිත හොඳ අවස්ථාවක් ලැබුණ විට ඒ කිසිසේ අපතේ හරින්නට ඉඩ දෙන්න එපා කියලා. එදා අපේ රට ගැන 50 දශකෙදි කිව්වේ ආසියාවේ ස්විට්සර්ලන්තේ වෙන්න යන රට කියලා. සිංගප්පූරුව සිහින මැව්වේ අපි ශ්‍රී ලංකාවක් කරගත යුතුයි කියලා. නමුත් අද අපේ රට වැටලා තියෙන මේ තත්ත්වෙ දිහා බලන්න. දැන් මේ කතාව මට පෙර කතා කරපු වජිර අභිවාදන මැතිතුමාගේ කතාව අහනකොට මට ප්‍රශ්න කීපයක් මගේ ඔළුවට ආවා. අපි පාවිච්චි කරන වචන නෙමෙයි වැදගත්, අපේ අරමුණ මොකද්ද? ඒක අව්‍යාජ වෙන්න ඕනේ, සද්භාවයක් තියෙන්න ඕනේ. එතුමා කතා කරනකොට මට සැකයක් ආවා, මේ හදන්නේ මහ බැංකුවේ අධිපතිතුමාටත් වැඩක් දෙන්නද කියලා. දීලා දිනේෂ් විරක්කොඩි මහත්මයාව එතනට ගේන්නද කියලා. ඊයේ මට හිතෙනවා මට සාධාරණ සැකයක් ඇති වුණා මේ කතාවේ හින්දා. ද කරුණා කරලා සද්භාවය තියාගන්න, අව්‍යාජ භාවය තියාගන්න. ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන්න ආපු වෙලාවේ පොහොට්ටු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක් ඇහුවලු, චෝදනා කළාලු එතුමාට ද්විත්ව ප්‍රවේශිකම තියෙනවා ඉගෙන කියලා. මේ මොනවද මේ පෙරමග සලකුණු? එනිසා සර්වපාක්ෂික එකමුතුව අවබෝධයෙන් වැඩ කිරීම මේ අයිසිංගානක සීනිගානක බොහොම හොඳයි. නමුත් සද්භාවයේ තියෙන්න ඕනේ, අව්‍යාජ භාවයේ තියෙන්න ඕනේ. මෙතනට යන්න එපා. අපේ රටේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවත් එක්කම අපි දේශපාලන ප්‍රතිසංස්කරණ වලටත් යා යුතුව තියෙනවා සමගාමීව. අද අපේ මේ අරගලයේදී පාලට බැස්ස මිනිස්සු මොනවද ඉල්ලුවේ? මේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා ඉල්ලුවේ. මේ ජරා දේශපාලනය වෙනස් කරන්න කියලා ඉල්ලුවේ. නමුත් අද මොනවද වෙන්නේ? එකක් කතා කරනවා, මේ එකක් වෙන දෙයක් කරනවා. අපි මේ අර්බුදය පාවිච්චි කරන්න ඕනේ අපේ රට තිබිච්ච තැනට නෙමෙයි, ඊට වඩා ඉහළ තැනකට ගෙනියන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. සද්භාවයෙන්ේ අදිෂ්ඨානය ආ යුතුයි, සද්භාවයෙන් අවබෝධය ඇති විය යුතුයි. එහෙම නැතුව මේ මහ බැංකුවත් දේශපාලනීකරණය කරලා, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඔක්කොම දේශපාලනී කරලා, අපේ පටු අරමුණු වලට මේ රට ගෙනියන්න හදනවා නම් සාධාරණත්වයක් නෑ. ජනාධිපතිතුමා මීට කලින් මම ගෞරවයෙන් කියනවා, එතුමා ගිහිල්ලා කිව්වා ඒ කාලේ මේ අගමැති වෙලා ඉන්න කාලේ ත්‍රස්ත විරෝධී පනතම අපි හකුල ගන්නවායි කියලා. අද ඒ පනත අවභාවිතා කරන හැටි අපි දන්නවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ම ඒක පාවිච්චි කරලා රැඳවලා මේ අත්අඩංගුවට ගන්න හැටි අපි දකිනවා. මේව වැරදි, මේව අසාධාරණයි. ගෝල් ෆේස් අරගලය ගැන එතුමා මොකද්ද කිව්වේද? හිතලා මතක් කරලා බලන්න. මේක මම අගය කරනවා, මේ සාමකාමී අරගලය. මේ විරෝධතාවල් තියෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී රටක. මම කමිටුවක් පත් කරනවා, නගර සභාව ඇතුළත් කරලා, ආරක්ෂක අංශය ඇතුළත් කරලා, ඒ අරගල ගෝල් ෆේස් අරගලය දිගටම කරගෙන යන්න පහසුකම් සලසනවා කියලා කිව්වා. අන්තිමට මොකද වුණේ? ජනාධිපති වෙලා පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා එදා රෑම රාජ්‍ය ත්‍රස්තවාදයක්, මම කියනවා ඍජුව රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කළේ, බොකු ප්‍රහාරයක් එල්ල කළා ඒ අවිහිංසාවාදී සාමකාමී විරෝධයට. ඉතාම ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. මේක වැරදි, මෙහෙම කරන්න එපා. ඔබතුමා එක, මම ඒකයි කියන්නේ, කතා කරන වචනවල සද්භාවය තියෙන්න ඕනේ, අව්‍යාජ භාවය තියෙන්න ඕනේ. එකක් PTA එක අහුල ගන්නවා කියලා කිව්වා, අරගලයට සහයෝගේ, ගෝල් ෆේස් අරගලය බොහොම හොඳයි, ඒකට පහසුකම් දෙන්න ඕනේ, නගර සභාව උදව් කරයි, පොලිසිය උදව් කරයි කියලා කමිටුවක් පත් කෙරුවා. නමුත් අද මොනවද වෙන්නේ? හාත්පසින්ම ඊට වෙනස් දෙයක්. මෙහෙම මේ රටට යන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. වැරදි මේක. ලෝකේ මේ මම ආර්ථික ප්‍රතිසංස්කරණ සමග දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා කියන්නේ ඇයි? උදාහරණයක් ගන්න, කෘෂිකර්ම අර්බුදය. ඇයි අපිට මේ තත්ත්වය ඇති උනේ? එදා හිටපු ජනාධිපතිවරයා උද්දච්ච තීරණයක් ගත්තා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් විශේෂඥයන් දුන්න උපදෙස් මායිම් කෙරුවේ නැහැ. කෘෂි ක්ෂේත්‍රයේ නියැලීලා ඉන්න උදවියගේ අදහස් මායිම් කළේ නැහැ. තමන්ගේ මන්ත්‍රීවරු කියපු අදහස් සැලකිල්ලට භාජනය කළේ නැහැ. අන්තිමට අද මොකද උනේ? මේක අර මංජොක්ක දණ්ඩක් පැලකොලොත් මේ පළදාව ලැබෙන රටක් මේක. අඹ ඇටයක් විසිකලොත් පැලවෙන රටක්. පින් බිමක් මේක. ඇයි අපිට මේ තත්ත්වය ඇති වුණේ? මම කැමති උපුටලා දක්වන්න. 67000ක් පවුල් වලට 5000ක් දීලා මේ විහිළු කරන්න එපා. ජනතාව රවට්ටන්න එපා. මොකද්ද මේ තත්ත්වය? මම කියවන්න කැමති මේ ජූලි මාසේ WFP එක World Food Program එකේ වාර්තාවෙන් මේ කරුණු දෙකක් විතරක්. ඒක ඒ සමීක්ෂණයෙන් එළිවෙලා තියෙනවා. ආරක්ෂිත ආහාර සුරක්ෂිත බව නැති පවුල් සංඛ්‍යාව 49.4%. රටෙන් අඩක් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අවධානමට යොමු වෙලා තියෙනවා. මේ කියන්නේ WFP එක 60 පවුල් 60000ක් නෙමෙයි 61000 නෙමෙයි රටින් අඩක් මූණ දීලා තියෙනවා.
දෙක තුමා තා විනාඩියක කාලයක් ඔබතුමාට තියෙනවා.
මං හිතුවා ඔබතුමාගේ අනුකම්පාවට ලැබෙයි කියලා. ඊගාවට ඒ වාර්තාව කියනවා more than half of households 53.1% ප්‍රමාණවත් ආහාර වේලක් ලබන්නේ නැහැ. අපේ ජනගහණයෙන් අඩක් ප්‍රමාණවත් ආහාර වේලක් ලබන්නේ නැහැ. කවුද කියන්නේ? ලෝක ආහාර වැඩසටහන කියන්නේ. මේවා තමයි තිත්ත ඇත්ත. මේවට මුහුණ දිය යුතුව තියෙනවා. එහෙනම් මම ඉල්ලනවා කරුණා කරලා ජනතාව නොමග යාන්ට එපා. කතා කරන දේවල් අව්‍යාජව කරන්න. මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ අද මඩ පේන විදිහට ජනාධිපතිවරයා හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ දෙයක් කළා මේකෙදි. ඒකෙන් අපේ විරුද්ධතාවයක් නැහැ. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. හරි. ඒ හරි දිශානතියට මේ රට යන්න ඕනේ. ලෝකයේ අද මේ මාක්ස්වාදය කියලා ධනවාදය කියලා ලොකු වෙනසක් නැහැ. ධනවාදී රටවලුත් අද ලාභය පස්සේ අපේ මම SP දිශානායක මහත්මයා හිනා වෙනවා. ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍යාංගිදාන හිටිය අපිත් එක්ක විශ්වවිද්‍යාලවල ඉන්නකොට ලාභය කියන එක තහනම් වචනයක්. ලාභ ලබන පන්තිය සූරා කරන පන්තිය. අද මොකද වෙලා තියෙන්නේ? අද චීනය ලාභය හඹාගෙන යනවා. අද වියට්නාමේ මොනවද වෙලා තියෙන්නේ? ලාභය අරමුණු කරගත් සමාගම් වලට පාවඩ හෙළනවා. යන්න තියෙන්නේ එකපාරයි. හැබැයි මේ සමානාත්මතාවයේ සමාජ සාධාරණත්වයේ සහ තරඟයේ තීන්දුව අද ලෝකයේ ලාභය දකින්නේ දිරිගැන්වීමක් විදිහට. එහෙම වුණොත් තමයි කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයාගේ ඒ දිශානතිය ගැන මට ප්‍රශ්නයක් නැහැ. නමුත් භාවිතය ගැන තමයි මට තියෙන ප්‍රශ්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. අනික් පැත්තෙන් ත්‍රස්ත විරෝධී පනත මර්ධනය සඳහා පාවිච්චි කරනවා. මේ දෙබිඩි ක්‍රියාකාරීත්වයෙන් මිදිලා අව්‍යාජව තමගේ වැඩ කරන්න මේ ඉදිරියට මේක විකෘති පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා තියෙන්නේ. අද එකම විසඳුම මට නම් කල්පනා වෙන්නේ වහාම ජනතාව ඉදිරියට මේ කෙටි කාලෙන් පස්සේ සීමිත කාලෙකින් පස්සේ ජනතාව අතරට ගිහිල්ලා ස්වභාවික පාර්ලිමේන්තුවක් ජනතා අභිලාෂයන් නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම සඳහා අවස්ථාව දෙන්නට කාලය ඇවිල්ලා කියලා ඉල්ලා කියා සිටින මම මේ අදහස් පළ කිරීම අවසන් කරනවා. බොහෝ ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තුතුමා. මීළඟ ගරු SP දිසානායකතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මේ අතුරු අයවැය ලේඛනයේදී මේ රටේ රාජ්‍ය විවසාය ශක්තිමත් කිරීමේ අනතුර ඒ වගේම විදේශ ආයෝජකයන් අධෛර්යමත් කිරීමේ අනතුර පිළිබඳව බොහොම නිවැරදිව දැකලා තියෙනවා. එනිසා මම මේ කාරණය පිළිබඳව රටෙමුත් පාර්ලිමේන්තු තුළම තුරෝදතා මතුවෙන නිසා මේ කාරණය ගැන කතා කරන්න කැමතියි. මේ මානවයා ශිෂ්ටාචාර වෙනකොට වනචාරී යුගයෙන් එඬේර යුගයට එතනින් කෘෂි යුගයකට එතනින් වැඩවසම් යුගයකට එතනින් ධනපති යුගයකට එතනින් අධිරාජ්‍යවාදයට යනකොට මේ කාලයේ පුරාවටම යටචිත් යුගයෙන් ආරම්භ වෙච්ච මේ ලෝකයේ වැඩ කරපු ජනතාවට විශාල අසාධාරණකම් සිද්ධ වුණා. ඒකට උත්තරයක් හැටියට තමයි කාල් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ ලිව්වේ. ඒකට ආර්ථික වැඩසටහනක් හැටියට තමයි එතුමා දාස් කැපිටල් පොත ලිව්වේ. මේ හරහා තමයි රාජ්‍ය විවසාය කියන එක හඳුන්වලා දුන්නේ. 1917 සෝවියට් විප්ලවයත් එක්ක පටන් ගත්ත මේ සමාජවාදී ලෝකය ධනපති ව්‍යාපාරිකයන් අවසන් කරා. පෞද්ගලික ව්‍යාපාර අවසන් කරා. පෞද්ගලික කර්මාන්තශාලා අවසන් කරා. පෞද්ගලික අයිති අවසන් කරා. සියලුම නිෂ්පාදනය බෙදාහැරීම සේවා මේ සේරම මධ්‍යගත පාලනයකට තේ රාජ්‍ය ව්‍යවසායන් හැටියට ගත්තා. එහෙනම් මොකද්ද උනේ? ඒ රැල්ලට ශ්‍රී ලංකාව වගේ රටවල්, ඉන්දියාව වගේ රටවල් පකිස්තානය වගේ රටවල් මේ දකුණු ආසියාතික රටවල් අප්‍රිකානු රටවල් දකුණු ඇමරිකානු රටවල් ජනසතු ව්‍යාපාර හරහා රාජ්‍ය ව්‍යවසායට ඇතුල් වුණා. හැබැයි ගරු සභාපතිතුමනි, මේ ව්‍යවසාය අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි සමාජවාදය කඩාවැටු 1972 76 වගේ මහා ආර්ථික අර්බුදයක සමාජවාදී ලෝකයට මුහුණ දෙන්න බැරි වුණා. මිඛායිල් ගෝබචෝව් මැතිතුමා ලොකු උත්සාහයක් ගත්ත ප්‍රතිසංස්කරණ කරලා සෝවිත් දේශය බේර ගන්න කෑලි 15කට කැඩලා ගියා. යුගොස්ලාවියාව කෑලි 5කට කැඩලා ගියා. නැගෙනහිර සමාජවාදී බර්ලිනය, ජර්මනි පාපේ කඩාගෙන බටහිරට එකතු වෙලා සමාජවාදය අවසන් කළා. චෙකොස්ලෝවකියාව, හංගේරියාව, බල්ගේරියාව මේ සේරම රටවල සමාජවාදය කඩාගෙන වැටුණා. චීනය සහ වියට්නාම් කොමියුනිස්ට් පාලනය අතේ තියාගෙන විදේශ ආයෝජකයන්ට ආරාධනා කරමින් රාජ්‍ය ව්‍යවසායෙන් ඈත් වෙමින් පුළුවන් තරම් පෞද්ගලික ව්‍යවසායකයන් ශක්තිමත් කරලා ඒ රටවල අද ලෝකයේ ඉතාම ශක්තිමත්ව නැගිටින්. 1990 අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. වියට්නාමේ 10යි. හැබැයි 2020 වියට්නාමේ 287යි, අපි 12යි. අපි දිගටම විදේශ ආයෝජකයන්ව බය ගන්නවා. අධෛර්යමත් කරා. අර වරාය නගරේ හදපු ඒ ඉන්දියානු චීන ව්‍යාපාරිකයාට එතන හෙක්ටයර් 50ක් දුන්නා. අපි ඒක 99 අවුරුදු බද්දට ගෙනිච්චා. ගරු සභාපතිතුමනි, සිංගප්පූරුවේ ප්‍රමාණය මේ කොළඹ දිස්ත්‍රික්කයට වඩා ලොකු වර්ග කිලෝමීටර් 9යි. හැබැයි සිංගප්පූරුව ආයෝජකයන්ට ආරාධන කරේ එන්න ඇවිල්ලා සල්ලි දීලා මේ ඉඩම් ගන්න. අද ඒක පුද්ගල ආදායම 64,000යි. අපි දැන් 3,200ට රැකගෙන. මැලේසියාව මහතීර් මොහමඩ් එන්න කලින් හිටපු තුන්කෝ අබ්දුල් රහමන් හැරිලා කිව්වා ලී ක්වෙන් වූ සිංගප්පූරුව විකුණනවා කියලා. මහතීර් මොහමඩ් ඇවිල්ලා තුන්කෝ අබ්දුල් රහමන් හිරේට දාලා හිරේ මිනිස්සුම ඇරුණා. දාලා ආයෝජකයන් එන්න කිව්වා, එන්න අවුරුදු 99ට නෙවෙයි මං 999ට ඕනම් දෙන්නම් ඇවිල්ලා ආයෝජනය කරන්න. 1978 බලය අතට ගත්ත දෙන්සියව පින්චීමේ මොකද්ද කිව්වේ? ආයෝජකයන්ට කතා කරලා කිව්වා, ඔබ එන්න, ඔබට අවශ්‍ය සියල්ල අපි දෙන්නම්, ඕන කාලයකට දෙන්නම්, ඔබ ගේන හැම මුදලකටම අපි රැකවරණය දෙන්නම්, ඔබේ ආයතනවල වැඩ කරනාගෙන් ඔබට කිසිම වෘත්තීය ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න අපි සහතික කරලා දෙන්නම් කියලා. එහෙමයි මේ රටවල් නැගිට්ටේ. එහෙමයි මේ රටවල් දියුණු වුණේ. ඒ නිසා මම කරුණාවෙන් ආදරෙන් කියන්න කැමති මේ අලාභ ලබන ආයතන මේවා ප්‍රතිව්‍යුහකරණය කිරීම, මේවට ආයෝජකයෝ සොයාගන්න එකට බය වෙන්න එපා. අදානි ලංකාවට ආව එක මොනතරම් හොඳද? අද ඔහු ලෝකේ පළවෙනි ධනපතියන් 5 දෙනා අතර ඉන්න මිනිස්සෙක්. ඒ මිනිස්සුන්ට හුඟක් දේවල් මේ රටේ කරන්න පුළුවන්. ඒක අපට වාසියක්. බය වෙන්න එපා. නිව් පෝට්‍රස් කම්පැනි ඒකේ පාට්නර් හා මැනේජින් ඩිරෙක්ටර් ශ්‍රී ලංකන් කෙනෙක්. මේ රෝයල් කොලෙජ් එකේ ඉගෙන ගත්ත, කටුබැද්ද විද්‍යාලයේ ඉගෙන ගත්ත, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත, කටුබැද්ද විද්‍යාලයේ උගන්න, විශ්වවිද්‍යාලයේ උගන්නපු තාතිකාචාර්යවරේ. ඒක ශක්තිමත් ආයතනයක්. ඒවා ලංකාවට එනකොට බය වෙන්න එපා. අපිට මේ විදේශ ආයෝජකයන් පුළුවන් තරම් ගන්න උත්සාහ දැරීම අත්‍යවශ්‍යයි. පහුගිය කාලේ අපේ රජයේ අර මොනෝ රයිල්ලේ වැඩපිළිවෙල සඳහා ජපානය ඇවිල්ලා ඒ මිනිස්සු මේ කර්මාන්තශාලාවක් හදාගෙන මේ වැඩේ සේරම පටන් ගන්න ගියා. මේක නැවැත්තුවා. ඒක වැරදි. අර වරාය නගරේ අර හෙක්ටයර් 50 99 අවුරුදු බද්දට තල්ලු කරපු එක වැරදි. ඒවට බය වෙන්න හොඳ නෑ. විදේශ ආයෝජකයන්ට අපි මෙහි අවශ්‍ය සියලු පහසුකම් ඔවුන් ආදරණීයව සලකමින් ඔවුන්ට ආරක්ෂාව සපයමින් ඔවුන් හරහා මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න. එනිසා මම දකිනවා මේ රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නත්,
පොදු වර්තා විනාඩි
අඩු කරගන්නත්, ඒ වගේම මේ රට තුල අලුත් මාවතකට යන්නත් කෙටි කාලීන මැදි කාලීන හා දිගු කාලීන සැලසුම් නැතුව මේ ගෙනත් තියෙන අතුරු අයවැය ලේඛනය හරහා අපිට ඉක්මන් ගමනක් ගිහිල්ලා මේ ආර්ථික හීන තත්ත්වය මේ මහා උද්දමන තත්ත්වය වසර දෙකක් ඇතුළත වෙනස් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි සභාව.
සුදේ කරුම්තුමා මිලට ගරු පීල් මාෂල් සරත් පොන්සේක මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් පුළුවන්.
ස්තුතියි මුලසුනේ මන්ත්‍රීතුමනි. අද අපි අයවැය විවාදයට ගන්නවා. ඊට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ජනතාවගේ ආර්ථිකය ගැන කතා කරන්න ඕනේ. අද රටේ තියෙන ජීවන බර අනුව බඩු මිල අනුව ජනතාවට ජීවත් වෙන්න බැරි රටක් නිර්මාණය වෙලා තියෙනවා. ජනතාවට කන්න බොන්න බෑ. ජනතාවට අවශ්‍ය බෙහෙත් හේත් ගන්න විදියක් නෑ. ජනතාවට දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලෝකයේ මන්දපෝෂණයෙන් දරුවන් පෙළෙන රටවල් වලින් අපේ රට දැන් 6 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ජනතාවගෙන් 50% මේ කාලේ ජීවත් වෙන්නේ ගෙවල් වල ලයිට් නිවාගෙන ගේ ඇතුළට වෙලා බඩගින්නේ වේල් තුන කන්න බැරුව දැන් අද ඉඳලා වතුර බිල වැඩි කරාම එතනින් එහාට නාගන්න හම්බෙන්නේ නැහැ, රෙදි කැල්ලක් හොදගන්න හම්බෙන්නේ නැහැ. ජනතාවට ළඟම තියෙන බේරේට හරි කොහෙට හරි පැනලා පීනන්න පටන් ගන්න වෙනවා. අනිත් පැත්තෙන් කියනවා නම් ජනතාව ජීවත් වෙන්නේ මේ වෙනකොට අර්ධ අපායක කියලා අපිට කියන්න පුළුවන්. රටේ සාමාන්‍ය ව්‍යාපාරය වැහිලා ගිහිල්ලා විදුලිය ගැන ප්‍රශ්න, ගෑස් ගැන ප්‍රශ්න, තෙල් ගැන ප්‍රශ්න නිසා ව්‍යාපාරය වැහිලා මේ වෙනකොට රටේ තියෙන ප්‍රධාන ප්‍රබල ව්‍යාපාරවලත් මට ආරංචියි තව ඉදිරියේ මාසයේ දෙක ඇතුළත 1500 රැකියාවලින් එළියට දාන්න දැන්ටම සැලසුම් කරගෙන යනවා. මේ වෙනකොට ඇඟලුම් කර්මාන්තයට කනකොක අඬාගෙන යනවා. විදුලි බිලේ ප්‍රමාණය නිසා, ඊළඟට භූමි තෙල් මිල ඉස්සීම නිසා දීවරේ අමාරුව ඇටලා තියෙනවා. මාළු කෑල්ලක් කන්න බැරි දූපත් රටක් බවට මේ රට ළඟදීමපත් වෙනවා. රට කොච්චර වැටලාද කියනවනම් මම දැක්කා ප්‍රවෘත්තියක් තියෙන දකුණු පළාතේ උපාධිධාරීන් 68 දෙනෙක් පාසල්වල සනීප ආරක්ෂක කම්කරුව හැටියට මේ වෙනකොට වැඩ කරනවලු. මේකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ රට අපේ දරුවන්ට අනාගතයක් තියෙනවද, කොයිතරම් කාලකණ්ණි තත්ත්වයකට ඛේදනීය තත්ත්වයක රට වැටලා තියෙනවද කියලා. ඊළඟට අපි දන්නවා ත්‍රිවිල එලවන දරුවෝ ලීටර් 5ක් දෙනවා පෙට්‍රල් සුමානෙට. ඒකෙන් කිලෝමීටර් 110ක් 115ක් එලවනවා. එතකොට සුමානෙකට ආදායම රුපියල් 7000ක් හම්බ වෙනවා. ඒකෙන් පවුලකට කන්න දෙන්න ඕනේ, ලීස් එක ගෙවන්න ඕනේ, ඒ සියල්ල කරන්න ඕනේ. මේවා යථාර්ථවාදී නෑ. මේ ආණ්ඩුවේ ඉන්න මේ වගකීම් දරන පුත්කලින්ට මේ මැතිඅමතුරුන්ට මේවා තේරුම් ගන්න ශක්තියක් නැතිවම කනගාටුවට කරුණක්. ඊළඟට අපි දැක්ක පොලිස් නිලධාරීන් රන්මාල කඩාගෙන දුවනවා. සංවිධානාත්මකව මාසෙකට එක මාලයක්වත් ඒගොල්ලන්ට කඩන්න වෙනවා. නැත්නම් ජීවත් වෙන්න බැරි වෙනවා. මම දැක්ක පොලිස් නිලධාරියෙක් පිප්පකොට් ගහලක් තියෙනවා. එතකොට මේව රටේ නිර්මාණය වෙලා තියෙන අර්බුද. මේවා අපි තේරුම් ගන්න ඕනේ. ජනාධිපතිගේ ඉදිරි සැලැස්මනුව ලබන සමහර රාජ්‍ය ආයතනත් විකුණන්න දැන්ටම සැලසුම් කරනවා. ජාවරම් කරුවෙක් එකතු වෙලා ටෙලිකොම් එක විකුණන්න හදනවා, රක්ෂණ සංස්ථා විකුණන්න හදනවා. මේ වගේම පේනවා මෙතනට ඇවිල්ලා වැඩිබන කිව්වට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එකම මන්ත්‍රීතුමා වර්තමාන ඇමති කෙනෙක් මෙතන වැඩිබන කිව්වට මේගොල්ල මොනවද කරන්න ලෑස්ති වෙන්නේ කියලා අපිට ඉතා පැහැදිලිද දැන්. මේ වෙලාවෙත් අපි දකිනවා ආණ්ඩුවේ කට්ටිය ජාවාරම් කරනවා. ගල්ලඟුරු ජාවාරමෙන් අපි දැක්කා ඩොලර් කෝටි 150ක ගල්ලඟුරු කොන්ත්‍රාත්තුවක් අත්සන් කරනවා. ටෙන්ඩර් පටිපාටියෙන් එළියට ගිහිල්ලා ඒවා වෙන වෙන යෝජනාලු. එහෙනම් ටෙන්ඩර් පටිපාටි මොකටද තියෙන්නේ? ඒ යෝජනාවේ ගල්ලඟුරු දෙන කොම්පැනියේ ප්‍රධානියා රාජපක්ෂ පවුල එක්කෙනෙක් කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා. මෙතන ඉන්න තව ප්‍රබල ඇමති කෙනෙක් එක්ක සම්බන්ධයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුත් ඒක සම්බන්ධයි. එතකොට මේගොල්ලෝ ජාවාරම් නවත්තන්නේ නැහැ. දැනටම කියන බොරතෙල් වල ප්‍රමිතියේ 20%කින් පල්ලෙහාට වැටලා කියලා. ඒ කියන්නේ බාල බොරතෙල් ගැනෙලා ගෞරව මන්ත්‍රීතුමා අනිවාර්යයෙන්ම කොමිස් ගන්නවා කියන එකයි ඒකෙන් තේරුම් යන්නේ. එතකොට මේ ආණ්ඩුව කවදාවත් මේගොල්ලෝ ඇඟේ තියෙන දූෂණය, දූෂිත මානසිකත්වය, රට විකුණන රට කාල සල්ලි හම්බ කරන ජාවාරම් මානසිකත්වයෙන් මේ ආණ්ඩුවට කවදාවත් ගැලවෙන්න බෑ. අයවැය ගැන කතා කරොත් අගමැතිතුමා කියන අක්කර 20 ගානේ ඉඩම් බෙදනවලු. අතීතයේ එහෙම බෙදපු ඉඩම් තමයි අර මුත්තయ్యා මුරලිදරන් වගේ අය වෙන අයගේ නම් දාලා අක්කර 700ක් කරන් තියෙනවා. ඒ මධ්‍යම පන්තිය ඇහැට බෙදපු ඉඩම්. එතකොට මේ පාරත් ඔය කරන්න හදන්නේ අක්කර 20 කිව්වට ඉඩම් ටික බෙදාගෙන මේගොල්ලන්ගේ ආධාරකරුව මේ ඉඩම් ටිකට තට්ටු කරනවා. සමෘද්ධිතාව ලක්ෂාතකට දෙනවලු. සමෘද්ධි දෙන එක ආඩම්බරයෙන් කියන්නේ. කවදාහරි දවසක් ඒවි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට සමෘද්ධි හම්බ වේවි, මට සමෘද්ධි හම්බ වේවි, මේ රටේ ජනාධිපති සමෘද්ධි ලාභයක් වේ, ආණ්ඩුවක් එන්න එන්න 1,7,000,000 සමෘද්ධි වැඩියෙන් දෙනවා. මෙහෙම රටවල් හදන්න බෑ. අපි දකිනවා අගමැතිතුමා වැට් වැඩි කරනවා, ඊළඟට පිරිවැටුම් මත බද්ධ වැඩි කරනවා. මේ ක්‍රමය අනුව අපි දැක්ක හර්ෂසිල්ලා මැතිතුමා මන්ත්‍රීතුමා කියනවා ජනතාවට තමයි වක්‍රව මේ බදු බර වැඩි වෙන්නේ. මේවා ප්‍රබල පෝසත් ජාවාරංකාරයන්ට ව්‍යාපාරිකයන්ට මේව බලපාන්නේ නැහැ කියලා. ඒක අනිත් පැත්තෙන් අපි දැක්ක මේ ගරු ජනාධිපතිතුමා කියනවා ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කරනවලු. මට තාමත් මතකයි 2002 මම යාපනයේ අධිපති. එතකොටත් ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කරනවා කියලා මේගොල්ලෝ කරේ හමුදාවේ බලය අඩු කරන්න ක්‍රියාත්මක කරන්න හැදුවා. එතකොට කිව්වා අපි හමුදාව අඩු කරනවා නෙමෙයි හමුදාව අවශ්‍ය ප්‍රමාණයට හදනවා කිව්වා. ඔය ඒ වගේ දේවල් තමයි හැමදාම මේ එකම කචල් දේවල්ම තමයි මේගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ. හමුදා වලට ත්‍රිවිධ හමුදා වලට තට්ටු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ නැවත වරක්. අපි දැක්ක ආජු තමර, බීජු තමර කතාවක් කිව්වා අපේ විපක්ෂ නායකතුමත් කතා කරා. ඒක කියනවා ලෝකේ එක අපි එක තැන කැරකෙනවලු. ලෝකේ ඉදිරියට යනවලු. මේ එක තැන කැරකෙන රටේ පාර්ලිමේන්තුවේ අවුරුදු 45ක් හිටියා අපේ ගරු ජනාධිපතිතුමා. එතුමා අගමැති වෙලා හිටියා 6 පාරක්. එතකොට මේ එක තැන කරකවන එකට එතුමාත් උපරිමයෙන් දායක වෙලා තියෙනවා. දැන් කියනවා අපි එක තැන කරගෙන බැරුව ඉස්සරහට යමුලු. එතුමාට ඒක කරන්න පුළුවන්ද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මම අරගලයට එන්න ඕනේ. අරගලේ කියන එකෙන් අදහස් කරන්නේ අපි මේ ජනාධිපති එලවනවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එලවනවා කියන එක නෙවෙයි. අරගලේ සංකල්පය තියෙන්නේ දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මේ රට ගලව ගන්න ඕනේ. ඒක සඳහා දූෂිත දේශපාලනඥයෝ එලවන්න ඕනේ. අනිවාර්යයෙන් මේකෝල දේශපාලනෙන් ඉවත් කරන්න ඕනේ. එතකොට කතිකරු ජනාධිපතිතුමත් ඒ දූෂිත දේශපාලනඥයෝ කියන දඩ වැටිලා ඉන්නවා නම් එතුමටත් මේක බලපාවි. ඒක තමයි අරගලයෙන් අන්තිමට සිද්ධ විය යුත්තේ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. අරගලේ ගෝල් ෆේස් එකේ නැති වුණාට, අරගලේ රටේ දැන් පේන්නේ නැති වුණාට ජනතාවගේ හිත්වල තියෙනවා බෞතරයක්. ජනතාවගේ කොළඹ ඉන්න ඔය සල්ලි තියෙන පොහොසත්තු ප්‍රභූවරු ටික දෙනේ කරුණම ඔක්කොගෙම හිත්වල තියෙනවා. පොට්ටුවේ වහලුන්ගෙත් හිතේ නැති වුණාට බඩේ තියෙනවා. ඒ වහලුන්ගෙත් බඩේ තියෙනවා, කුස්සියෙත් තියෙනවා. ඒක අඳ අරගලේ සංකල්පය මේක නැති වෙන්නේ නැහැ. මේක නැති වෙන්නේ නැහැ. කවුද තප්පුලනවා එහෙන අර පැත්තෙන්. නමුත් මේවා කියනකොට හිතට අමාරු තමයි. නමුත් මේක තමයි යථාර්ථය. ඒක අඳ පහර දීලා එහෙම නැත්නම් අරගලේ මර්ධනය කරලා මේක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අලුයට ගිනි පිපුරු වගේ අනිවාර්යයෙන්ම අනාගතයේ මතුවෙනවා. මතුවෙන්න අවශ්‍ය ශක්තිය අපි හැමදාම මේකට ලබා දෙනවා. මේ රටේ ජනතාව අපේ අනාගත පරම්පරාවට අවශ්‍ය වෙනස මේ රටට ගෙන එන නම් සදා කාලිකවම අරගලයේ රැඳී ඉන්න ඕනේ. ඔය තප්පුලන වහුබටව් අනිවාර්යෙන් දේශපාලනයෙන් ඉවත කරන්නත් ඕනේ. එහෙම නැත්නම් මේ අරගලය අතුගෑවිලා යන්න දුන්නොත් මේ අරගල වෙනුවේ හුඟක් කට්ටිය කැපකිරීම කරා ඒගොල්ලන්ට වෙන අසාධාරණයක් බව ඒක අපි තේරුම් ගන්න ඕනේ. අරගලේ නැතුව වෙන මොනම ක්‍රමයකින්වත් මේ රට විනාශ කරන දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මේ රට බේර ගන්න බෑ. දූෂිත දේශපාලනඥයෝ අර තප්පුලන උඩුපුරලන ඒ වගේ දූෂිතයෝගෙන් මේ රට කවදාවත් බේර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හන්ද මේ අරගලේ අනිවාර්යෙන් අපි ශක්තිමත් කරනවා දූෂිත සංස්කෘතියෙන් රට බේර ගන්න. මේක ඉදිරියටම ගෙනියන්න ඕනේ. අපි දකිනවා අරගලයේ දරුවන්ට අත්අඩංගුවට ගැනීම හරහා ඒ වගේම හිරියර කරනවා අපි දකිනවා. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ සියලුම නීතිඥ මහත්වරුන්ගෙන් මේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින්න, මේ දරුවෝ බේරගන්න ඕනේ. මේ අපේ අනාගත පරම්පරාව, අපේ බුද්ධිමත් දරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටින්න. අරගලේ වෙනුවෙන් දැනට නිර්මාණය වෙනවා අරගලේ වෙනුවෙන් නීතිඥ හඬ කියලා සංවිධානයක්. ඒ සංවිධානයට එකතු වෙලා මේක තවත් ශක්තිමත් කරන්න කියලා මම මේ රටේ ගෞරවනීය නීතිඥ මහත්වරුන්ගෙන් ඊටාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. අපි දකිනවා මේවා කියනකොට සමහරවුන්ගේ බොක්ක දඟල්නවා, බඩරත් වෙනවා, කකුල් ලැබුලනවා, ඇඟේ මයිල් කෙලින් වෙනවා, උන් ඉතින් තප්පුලන්න පටන් ගන්නවා. අපි දකිනවා සමහර පොලිස් නිලධාරීන්, පොලිස් කාන්තාවන් පවා අපි දැක්ක පහුගිය දවස්වල අර යුනියන් ප්‍රේස් එකේදී පිස්තුව බල්ල වගේ, වූර්කේ වගේ තරුණයොන්ට පහර දෙන ආකාරය, ළමයි ඇදගෙන යන ආකාරය, දරුවෝ කියලා තේරුම් ගන්නෙත් නැතුව ඉතාම ආඩම්බරයෙන් මේවා කරගෙන යනවා. අපි මේගොල්ල ගැන අපේ ආණ්ඩුවක් ආපු දවසට අනිවාර්යයෙන්ම අපි ඒගොල්ලන්ට දෙන්න තැන් අවශ්‍යතාව ලබා දෙනවා. ඒගොල්ල ගැන අපි ක්‍රියා කරනවා. ඒ දරුවන්ට අපි අනිවාර්යෙන් සාධාරණ ඉෂ්ට කරනවා. පොලිසියේ 98% මේ දූෂිත පොලිස් නිලධාරීන්ගේ එක එක දේවල් බලාපොරොත්තුව, උසස් වීම බලාපොරොත්තුව මේ අමන විදියට වැඩ කරන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධයි. පොලිසිය ඉන්න හුඟක් අය අපට කතා කරනවා. ඒගොල්ල මේ නිවට බියගුළු වැඩේට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි දැක්කා මාධ්‍ය රැ දැක්ක සමහර පොලිස් නිලධාරීන්, මම දැක්ක හොඳට උස මහත තියෙන එක්කෙනෙකුත් කළු ඇඳගෙන ලොකු පම්පෝලි ගහ ගහ දරුවන්ට පහර දෙනවා. ඒ වගේ එවුන්ට අපි අහලා තියෙනවා, ඒ වගේ ශරීර තියෙන අය සාමාන්‍ය මොලේ බොහොම පොඩි කියලා. එයා කියනවා මීටින් තියන්න පුළුවන් උද්ඝෝෂණ කරන්න බැහැලු, මීටින් තියන්න පුළුවන්ලු පෙළපාලියන්න බැහැලු, අර තප්පුලානායේ බూరు පැටියා අල්ලගෙන ගිහිල්ලා කූඩුවේ දාන්න අර දරුවන්ට හිරියර කරන්න නැතුව මේ වගේ කට්ටිය තමයි අල්ලන් ගිහලා හිරේ දාන්න ඕනේ. එතකොට මේ රටට යහපතක් වේවි. ඒ පොලිස් නිලධාරීන්ට අපි කියනවා මේ වගේ නරුම වැඩ කරන්න එපා, මේවා කරලා ඒ වගේ වින්දනයක් ලබන්න එපා. ගරු අගමැතිතුමා, ඔබතුමාටත් දරුවෝ ඉන්නවා, අපටත් දරුවෝ ඉන්නවා, මේගොල්ලන්ට අසාධාරණයක් කරන්න එපා. ඒ පොලිස් නිලධාරීන්ටත් දරුවෝ ඉන්නවා, හමුදා වලටත් දරුවෝ ඉන්නවා. ඔබතුමාගේ තියාගන්න විනාඩියක් දෙන්න. අපි ගෞරවනීය නීතිඥ මහත්වරුන්ගේ නිල්ලා සිටිනවා මේ වගේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව මානව මූලික අයිතිවාසිකම් නඩු දාන්න ක්‍රියා කරන්න, FR දාන්න ක්‍රියා කරන්න. එහෙම නැතුව මේ වගේ පුද්ගලින්ට පාඩමක් උගන්වන්න බෑ. මුළු රටේම ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා මර්ධනයට එරෙහිව නැගී සිටින්න. යුනියන් ප්‍රේස් එකේ ඉඳලා බොරල්ලට යනකන් දරුවන්ට ගහ ගහ එලවනකොට පාර දෙපැත්තේ ජනතාව බලාගෙන හිටියා. ඒක ඉතාම ලැජ්ජා සහගතයි. ඒක දැකලා එංගලන්තේ ඉන්න මගේ මිත්‍රයේ වෛද්‍යවරයෙක් ශ්‍රී ලාංකිකේ එතුව මට කතා කරලා කිව්වා පොලිසිය ඔය වගේ හැසුරුණා නම් එංගලන්තේ ගරු ඇමැතිතුමා, ගරු අගමැතිතුමා, මුළු එංගලන්තේ ජනතාවම පාරට බහිනවා, පොලිස්පති ගෙදර යනකම් පාරේ හිටගෙන ඉන්නවා කියලා. එතකොට අපේ රටේ ජනතාවත් මේ රට ඉදිරියට ගෙනියන්න ඕන නම්, මේ රට ශීලාචාර වෙන්න ඕන නම්, මේ රටේ විනය හැදෙන්න ඕන නම් අපේ රටේ ජනතාවත් ඒ වගේ කැපකිරීම කරන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තරයෙන් මම ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනය කරන්න ඉදිරිපත් වෙන්න. ජනතාව පෙළෙනවා නම්, ජනතාවට හිරියර කරනවා නම්, ජනතාව කූඩුවල දානවා නම් ජාත්‍යන්තරයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ඒ වගේම පිටරටින් අපේ ශ්‍රී ලාංකිකයන් කියන මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සත පහක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න උනත් ලෑස්ති, සත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා. IMF එකේ ලැබෙන දේවල් ලැබෙනවා කියලා ඔබතුමා කිව්වා, අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නේකට ස්වීප් ටිකට් එකක් ඇදුනා වගේ ගරු හැගන්තුමා. නමුත් මේ රාජ්‍ය ත්‍රස්තවාදය තියෙනවා නම් මේවා ලැබීමට අපි සුදුසුද නැද්ද කියන එක මට ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. ඊළඟට පොලිසිය හමුදාවලයි තීරුම් ගන්න ඕනේ. මේ ගහන ගැහිල්ල තමුන්නාසලට කවදාරි කරගෙනවා, තමුන්නාසලගේ දරුවන්ටත් කරගෙනවා. මගේ ලේකම්ින්නා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් කවුරුදු 20ක් හමුදාවේ බලයනියකට තන දුන්නා. එතුමා මෙච්චර කල් කාර්යාලයට ආවේ කාර් එකකින්, ටොයෝටා විස් කාර් එකකින්. එතුමාට ලක්ෂයකමාරක විතර ආදායමක් තියෙනවා පෙන්ෂන් එකත් එක්ක. දැන් එතුමා කාර්යාලයට එන්න ස්කූටර් එකකින්. එතකොට මේ හමුදා නිලධාරින් මේවා තේරුම් ගන්න ඕනේ. අනාගතයේ ජෙනරල්ලටත් ස්කූටර් වල යන්න වෙනවා, බ්‍රිගේඩියර්ලටත් යන්න වෙනවා. ඒක අන්න මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. පොලිසියට උඩ පැන පැන තරුණයින්ට පහර දෙන නිලධාරීන්ටත් ඒගොල්ලන්ටත් විස්රාම ගියාම යන්න වෙන්නේ ස්කූටර් එකේ තමයි. ඒකන්ද මේව තේරුම් ගන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඔබතුමා
අවසාන වශයෙන් මම කියන්න ඕනේ ත්‍රස්තවාදයේ වැළැක්වුවේ පනත යටතේ දරඳුන් නියෝග මත දීලා තියෙන ඒ හිර කරන් ඉන්න අපේ දරුවන්ට අනිවාර්යෙන් සහනයක් ලැබෙන්න ඕනේ. අර වසන්ත මුදලිගේ අර ස්වාමීන් වහන්සේ මං හිතන්නේ අනිත් දරුවා ගුණතිලක හරි කවුරු හරි ඒගොල්ලන්ට අනිවාර්යෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒවා මං නරුම ලැජ්ජා නැති නිවට බියගුළු වැඩ ඒවා කරලා තෘප්තියක් ලැබෙනවා නම් මේ රජයේ ඉන්න ප්‍රබලයෝ ඒක ඉතා කනගාටුවට කරුණක්. ඒ දරුව වෙනුවෙන් අපි හැමදාම පෙනී සිටිනවා. අරගලයට ජය වේවා.
සුදේකර මන්ත්‍රීතුමා මිලනා ගරු ඩොක්ටර්ස් දේවානන්ද ඇමතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක්
තියෙනවා. විනාඩි
9 minutes.
Thank you.
ගරු ජෝන් සෙනරත්න මන්ත්‍රීතුමා ඔබතුමාගේ ආසනයට ගියා නම් හරි. ඔබතුමාගේ ආසනය
ගරු මූලාසනේ මන්තුමනි, ඔබතුමා දන්නවා මේ සභාවේ ආසන පනවන්නේ ජේසත්යනෝ කියලා. ඒ අනුව මේ පීලියේ පළවෙනි ආසනේ තිබුණේ මට. නමුත් විමල් වීරවංශ මහත්මයා එතුමාට බලපාන යම් කිසි කාරණයක් ගැන මට කියලා මගේ කැමැත්ත ඇතුව එතුමා මේ පළවෙනි ආසනේ ගත්තා. ඊට පස්සේ දෙවෙනියට මම වාඩි වුණා. තුන්වෙනි හිටිය අවුඹයා පමන්තුමා. නමුත් අද මම එනකොට මගේ ආසනේ මටත් නොකියා සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිට ගිහිලා මේ වෙනස් කරලා. ඒ කියන්නේ මට දෙවෙනි ආසනේ මම කැමැත්තෙන් වාඩි වුණ ආසනේ දැන් මට අහිමි කරලා මාව මේ හතරවෙනියට ඇවිල්ලා තියෙනවා. නමුත් මට වඩා ජේෂ්ඨත්වයෙන් 15 අය ඊට වඩා ඉස්සරහට තල්ලු කරලා. මම හිතන්නේ මේක වැරදි. ඒක නොදැනුවත්කම නිසා කවුරු හරි කරපු දෙයක්. ඒ නිසා මේක නිවැරදි කරන්න කියලා මම
කියනවා. ගරු මන්ත්‍රීතුමා අපි ගරු කථානායකතුමාට දැනුම් දීලි වෙලා ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්න.